අද හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ හම්වැල්ල දිද්දිනිය ඓතිහාසික කොළංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කධං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හිරු සදහම් හිමිදිරිය ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම බොහොම ශ්‍රද්ධා සම්පන්නෝ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සූදානම්ව සිටින වග අප දන්නා කාරණාවක්. ඒ නිසා ඔබට ධර්ම අවබෝධය ලබා ගන්නටත් ඒ වගේම ශ්‍රද්ධාව ජනිත කර ගන්නටත් මේ ධර්ම දේශනා උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානය මුල් කරගෙන උතුම් වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රීමුඛ දේශනාවක් දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පිනතින අපි මේ ගත කරන්නේ වෙසක් මාසය, වෛශාක්‍ය මංගල්‍ය, එහෙම නැත්නම් බුදු තෙමගුල ඉදිරියේ තබාගෙන තමයි අපි මේ ගත කරන්නේ. එනිසාම අද බලාපොරොත්තු වෙනවා මේ හිරු සදහම් උදෑසන ධර්මානුශාසනාව තුළදී අපේ තථාගත බුදුරජාණන් වහන්සේ වෙසක් මසදී බුද්ධත්වය ලබලා වසරක් ගත වෙන මොහොතේ මේ වෙසක් මාසයේම සිදුවෙච්ච සුවිශේෂී වූ සිදුවීමක් පිළිබඳව ධර්මානුශාසනාවට ගෙනහැර දක්වන්නට. ඒ තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ උපන් ගම ජාති භූමිය කිඹුල්ලත් නුවර ගමන පිළිබඳව. ඒ වගේ මේ ගමනේදී තමන්ගේ පිය මහරජතුමා සුද්ධෝදන මහරජතුමාට ධර්ම දේශනා කිරීම පිළිබඳව කරුණු ගණනාවක් අපි මේ හෝරාව තුළ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා හිරු FM මාධ්‍ය ජාලය තුළින් මහා ධර්ම දානයක් සිද්ධ කරන්නේ සෑම සෙනසුරාදා දිනයකම. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට බොහෝ පිරිසක් සැදී පැහැදී ඉන්නවා. සෑම දිනාටම ධර්මඥානය වඩා වර්ධනය වේවා, මේ ධර්ම දානමය කුසලය පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පිනදින බුදුරජාණන් වහන්සේ මේ වෙසක් මහේ වෙසක් පුර පසළොස්වක පොහෝ දා විසානකත උදා වෙන මේ මොහොතේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබලා සස්සතිය ගත කරලා බරණැස ඉසිපතන මිගදායට වැඩම කරලා පස්සග මහණුන් වහන්සේලා අරඹයා උතුම් මංගල ධර්ම දේශනාවන ධම්සප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කරලා අනතුරුව පළවන ශාසනික මේ ආරි ශ්‍රාවකය බිහි කරලා අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු ඒ පස්සග මහණුන් වහන්සේලා ධර්මාබෝධය ලබාගෙන ධම්සප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සෝවාන් ඵලයට පත්වෙච්ච උන්වහන්සේලා අනන්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා අරහත්ත්වයට පත් වෙනවා. එතනින් පස්සේ සමන්ගේ ශ්‍රාවක පිරිස, තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස එන්නේ ටික ටික වර්ධනය වුණා. මුලින්ම ඔබ අහල ඇති පින්නතුනේ. යසකුල පුත්‍රයයි යහළුව 54යි තමයි ඉස්සලාම පැවිදි වෙන්නේ පස්වග මහණුන් වහන්සේලාට පස්සේ. එතකොට ඒ පිරිස කියන පළමු ශ්‍රහත් සැටනම කියලා. කොහොමද මේ 69 වෙන්නේ? යසකුල පුත්‍රයයි යහළුව 54යි 55යි. පස්වග මහණුන් වහන්සේලා රහතන් වහන්සේලා පස් නමයි 60යි. බුදුරජාණන් වහන්සේත් එක්ක 61 නමයි. ඒ 61 නමට බුදුරජාණන් වහන්සේ 69ට බුදුරජාණන් වහන්සේ දුන උපදේශය තමයි චරිත බික්වේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ ජනයාගේ හිතසුව පිණිස චාරිකා වේදෙන්න කියලා දේශනා කළා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අර බිම්බිසාර මහරජතුමාගේ එදා බෝසත් අවදියේ බිම්බිසාර රජතුමා ඉල්ලීමක් කළානේ අප මහා බෝසතාන් වහන්සේට මගේ රාජ්‍යයට මුලින්ම ධර්මය දේශනා කරන්න වඩින්න කියලා. ඒ පොරොන්දුවත් ඉෂ්ට සිද්ධ කරන්නට අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කරනවා. රජගහ නුවරට වැඩම කරලා එදා බිම්බිසාර මහරජතුමාට මේ උතුම් සී සද්ධර්මය දේශනා කරලා බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙච්ච ආරි ශ්‍රාවකෙක් බවට පත් වෙලා ඒ ඇතුවෙච්ච ධර්ම ප්‍රීතිය තුළින් බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේ තුළු මහා සංඝරත්නයට වේළුවනාරාමයේ කියන මහා ආරාම පූජාව සිද්ධ කරනවා. වේළුවනාරාම පූජාව සිද්ධ කරනවා. ඒක තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනිම ආරාම පූජාව හැටියට හඳුන්වන්න පුළුවන්කම තියෙන. ඒක තමයි පළවෙනි ආරාම පූජාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය වේළුවනාරාමේ රජගහනුවර වේළුවනාරාමේ කියනවනේ අපේ සූත්‍ර දේශනාවල වේළුවනේ කලන්දක නිවාපේ එහෙම කියලා සඳහන් කරනවානේ. එතකොට මේ වේළු කියලා කියන්නේ උණවණයක්. ඒ වගේම ලෙහෙනුන්ට අබේදානිය දුන්න ඉතාමත්ම වටිනා අබේ භූමියක් කියන්නත් පුළුවන්. ඒක තමයි ආරාමයක් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දා බිම්බිසාර මහරජතුමා පූජා කරන්නට යෙදුණා. ඒ රජගහනුවර වැඩ ඉන්න කාලේ තමයි ඉන්න අනුතර බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හමු වෙන්නේ. සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා උපතිස්ස කෝලිත හැටියට එදා අස්සජි මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා උපතිස්ස තරුණයා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස තරුණයානේ මුලින්ම බණපදයක් අහන්නේ අස්සජි මහරහතන් වහන්සේගෙන්. අපේ පස්වග මහරහතන් වහන්සේලාගේ අන්තිමටම නම කියවෙන රහතන් වහන්සේම අස්සජි මහරහතන් වහන්සේගෙන් යේ ධම්මා හේතු පබවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියන ගාථාව ශ්‍රවණය කරනකොට තමයි උපතිස්ස තරුණයා සෝවාන් ඵලයට පත් වෙන්නේ. ඒ ගාථාව කෝලිත තරුණයාට ගිහිල්ලා ප්‍රකාශ කළාට පස්සේ තමයි ඔහු සෝවාන් ඵලයට පත් වෙන්නේ. මේ විදිහට සෝවාන් ඵලයට පත් වෙච්ච ආශ්‍රාවකයෝ දෙදෙනෙක් හැටියට තමයි එදා රජගහනුවර වේළුවනාරාමයේ වැඩ ඉන්න බුදුරජාන් වහන්සේ හමු වෙනට ගිහිල්ලා පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වෙලා මේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වෙන්නේ. ඒක ඉතාම සුවිශේෂී අවස්ථාවක් තමයි මේ බුද්ධ ශාසනය තුල. ඉතින් මේ විදියට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය ගත කරනකොට මේ සුද්ධෝදන මහරජතුමා කිඹුල්ලත් නුවර ඉඳන් හරි අවධානයෙන් හිටියේ තමන්ගේ පුතා කෙරෙහි. ඕනම තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් කෙරෙහි හරි අවධානයක් යොමු කරනවනේ. සමහර වෙලාවට තාත්තලාගේ ආදරේ පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සැඟවිච්ච ආදරයක් තියෙනවනේ තාත්තලාගේ. අම්මලාගේ ආදරේ නම් බොහෝ සෙයින් සැඟවීමක් නැහැ දරුවන්ට ආදරේ. ඒක ඕන අවස්ථාවක දරුව පවා සමීප වෙන්නේ අම්මට. හැබැයි පියාට සහභාගී සමීප නොවුනත් පිය කෙනෙක්ගේ ආදරයත් මහා බලවත් ආදරයක්. අර අපේ කවි එකක් තියෙනනේ පිය සෙනෙහසට කවි ගීලිය වුණා මදී කියලා කියනවනේ. ඒ කියන්නේ ගොඩාක් දුරට අම්මගේ ආදරය ගැන කතා කරන නිසා පියාගේ ආදරය ගැන කතා කරන බොහොම අඩුයි. ඉතින් ඒකයි කවියෙන් පවා කියන්නේ. නමුත් සැඟවිච්ච ආදරයක් පිය කෙනෙක් තුළ තියෙනවා. ඒ නිසා සුද්ධෝදන මහරජතුමා ඔය හැම ගමනක් පිළිබඳව හොඳ අවධානයෙන් යොමු හිටියේ දූතයන් යවලා. දැන් මේ දවස්වල කොහොමද බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නේ? දැන් මේ දවස්වල කොහෙද ඉන්නේ කියලා ඔය විදියට බලාගෙන ඉන්නේ. ඒ විදියට ඉන්නකොට තමයි රජගහ නුවරට අමාත්‍යවරයෙක් යටතේ දූත පිරිස දහසක් රාජපුරුෂයන් යවනවා මේ කිඹුල්ලත් නුවරට වඩින්න කියලා ආරාධනා කරන්නට. අර අමාත්‍යවරයා ප්‍රධාන දහසක් රාජපුරුෂයන් යවනවා. ඒ රාජපුරුෂයන් ගිහිල්ලා අමාත්‍යවරයායි රාජපුරුෂයෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ දේශනා කරනවා, ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ පිරිස පැවිදි වෙනවා, පැවිදිලා රහත් වෙනවා. ඔන්න වෙන සිදුවීම. ඇත්ත වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ පිනතුනි සෑම දෙයක් පිළිබඳව හොඳ තුන්කල් දක්නා නුවණක් තියෙනවනේ. අතීතයේද, වර්තමානයේද, අනාගතයේද, ඒ කාලේ සුදුසු කාලේ එනකම් බුදුරජාණන් වහන්සේ ඉන්නවා. දැන් ශික්ෂා පණවීම පිළිබඳ ගත්තත් අවුරුදු 20ක් බුද්ධ ජීවිතේ අවුරුදු 20ක් ගියාට පස්සෙ තමයි ශික්ෂාවක් පණවන්නේ. යම් යම් දේවල් පැනවීම සිද්ධ කළත් ප්‍රධාන ශික්ෂාවන් පණවන්නේ අවුරුදු 20ක් ගිය තැන. ඒ වගේ සිදුවීමක් වීමට අවස්ථාව එනකම් බුදුරජාණන් වහන්සේ බලන් ඉන්න ඒක ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ අර අමාත්‍යවරුන්ටත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න අමතක වෙනවා. මොකද ඒගොල්ලෝ ගියා බුදුරජාණන් වහන්සේගේ බණ අහනවා. බණ අහුවට පස්සේ ඒ ඇත්ත පැවිදි වෙලා රහත් භාවයට පත් වුණාට පස්සේ අර ගිය කාරණේ ඊට පස්සේ ඒක ඒ තරම්ම ගණන් ගන්නේ නැහැ. ඔහොම ඔහොම ඊට පස්සේ ඇමතිවරු 9 දෙනෙක් යවනවා මේ විදිහට. ඇමතිවරු 9 දෙනෙක් යනවා නිකන් නෙමෙයි. ඒ දහසක් පිරිවර සමග එහෙම බැලුවාම 9000ක් පිරිසත් එක්කලා නෙමෙයි ඇමතිවරු 9 දෙනෙක් ගිහින් තිනේ අන්තිමට. ඒ හැමෝම ගිහිල්ලා මොකද වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බණ අහලා අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් පැවිදි වෙනවා. දැන් මොකද කරන්නේ? ඔහොම ඔහොම ගිහිල්ලා සෑහෙන කාලයක් බලන් ඉඳලා අවසානයේ අපේ බුදුරජාණන් වහන්සේට එදා සමීපව හිටපු බෝසත් යුගයේ සිද්ධාර්ථ කුමාර අවදියේ හිටපු සමීපව හිටපු අමාත්‍යවරයෙක් තමයි ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේගේම වයස සමාන අමාත්‍යවරයෙක්, තරුණ අමාත්‍යවරයෙක් හිටියා, කාලුදායි අමාත්‍යවරයා කියලා. මේ කාලුදායි අමාත්‍යවරයා දැන් සාමාන්‍ය යමක් කරගන්න බැරි වුණාම තමන්ගේ විශ්වාසවන්තයාටමනේ අන්තිමට කියන්නේ මේගොල්ලෝ කවුරුත් ගිහිලා හරි ගියේ නැහැ, ඔයාවත් මේ වැඩේ කරන්න ගිහිල්ලා ඔයා තමයි මට විශ්වාසය කියලා සාමාන්‍ය සමාජෙත් අපි කතා කරනවානේ. ඒ විදිහට සුද්ධෝදන මහරජතුමා අන්තිමට කාලුදායි අමාත්‍යර තමයි කතා කළේ. කතාලා කිව්වා, අමාත්‍ය ඔබ ගිහිල්ලා මගේ පුත්‍ර රත්නය සිද්ධාර්ථ මේ පුත්‍ර රත්නය එක් කරගෙන එන්න ඕනේ මේ කිඹුල්ලත් නුවරට. ඔබට තමයි මම මේ වගකීම් බාර දෙන්නේ කියලා ඔහුත් එක්ක දහසක් පිරිසක් පිටත් කරලා යවනවා. ඔහු හැබැයි ඉල්ලීමක් කරනවා, මට පැවිදි වෙන්න අවස්ථාවක් දෙන්න ඕනි. පැවිදි වෙන්න අවස්ථාවක් ලැබුණා, මට ඒ අවස්ථාව දෙන්න ඕනි. ඊට පස්සේ මම බුදුරජාණන් වහන්සේ මේ කිඹුල්ලත් නුවරට වැඩම කරනවා කියලා. ඒ අනුව තමයි ඒ ඉල්ලීමට. මොකද දන්නවනේ හැම කෙනාම පැවිදුණ බව සුද්ධෝදන මහරජතුමා දන්නවා. පිටතුරේ මේ කිඹුල්ලත් නුවර ඉඳන් රජගහ නුවරට දුර තියන යොදුන් 60ක්. යොදුනක් කියන්නේ සැතපුම් 16ක් කියලා එහෙම කියනවා. එතකොට ඒක වැඩි කළොත් එහෙම ලොකු ගාණක්. ඉතින් යොදුන් 60ක් දුරයි. එතකොට ඒ දුර කතර ගෙවාගෙන ගියත් පණිවිඩ ලැබෙනවා මේ පිරිස මොකද කරන්න කියලා. රජ කෙනෙක්නේ, රජතුමාට ඒ පණිවිඩ ලැබෙනවා රාජතාන්ත්‍රික සම්බන්ධතා මත. ඒ නිසා කාලුදායි අමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට රජගහ නුවරට ගිහිල්ලා ඔහුත් මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා අරහත්ත්වයටපත් වෙලා කාලයක් යනකොට මේ සඳහන් කරනවා මේ මැදින් පොහොය වෙනකොට ඉල්ලීමක් කරනවා, ස්වාමිනි භාගතුන් වහන්ස අපි කිඹුල්ලත් නුවරට වඩෙමු, මේ මාර්ගය මේ තරම් සුන්දරයි මේ යන මාර්ගයේ. දැන් අර මග වෙනුමක් එහෙමත් කරනවා මේ මෙහෙම බොහොම. දැන් මේ කාලේ මල් පිවිල, දැන් බලන්න වසන්ත කාලේනේ ලැබෙන්නේ. දැන් මාර්තු මාසේ පස්සේ බොහොම ලස්සන ඉන්දියාව වුණත් එහෙමයි. දැන් ඔය දඹදිව වන්දනා සංචාරය යන අය වුණත් ටිකක් ඔය මාර්තු අප්‍රේල් ටිකක් උණුසුම් කාලයක් එනවා. දැන් මාර්තු මාසේ යන්න හරි කැමතියි. මොකද අපිත් ගිහින් තියනවා ඒ කාලෙට හරි ලස්සනයි, මල් ගස්වල මල් තියෙනවා. ඉතින් ගෙඩි හට ගන්න කාලේ දැන් වසන්ත කාලේ කියලා කියන්නේ. අප්‍රේල් මාසෙ හිම කියන්නේ අපිට භාග්‍යවත් මාසෙනේ. හොඳට පළදාව හැදෙන දැන් මේ දවස්වල තමයි අඹ හැදිලා තියෙනවා. දැන් රඹුටන් හැදීගෙන එනවා. ඉතින් ඒ වගේ මේ හොඳ වසන්ත කාලෙනේ. දැන් මේ කාලේ හොඳට වැස්ස තියෙනවා. මල්ගස්සල මල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මග වැනුමක් කරනවා. මේ කාලේ හරි ලස්සනයි, මාර්ගේ හරි ලස්සනයි, මේ විදිහට මල් වැවිලා තියෙනවා, පල හටගෙන තියෙනවා, මේ විදිහට කුරුල්ලන් මේ විදිහට බොහොම ලස්සනට මේ පියාසර කරනවා. ඒ නිසා මේ පරිසරයත් බොහොම නිල් පැහැති පරිසරයක් තියෙන්නේ. දැන් සමහර කාලවලට ඉන්දියාවේ වේලිලානේ, ලංකාවත් එහෙමනේ, සමහර වියලි කලාපි ප්‍රදේශ එහෙම. අනික් කාලවල දැන් මේ කාලේ බොහොම නිල් පැහැට තනකොළ හැදිලා බොහොම ලස්සනට දිනවා. ඉතින් මේ කාළුදායි මහරහතන් වහන්සේනේ. ඉතින් උන්වහන්සේ මේ විදිහට කරුණු පැහැදිලි කරනකොට බුදුරජාන් වහන්සේ මේ මැදින් පොහොයත් එක්කලා තමයි මේ චාරිකාව පටන්ගන්නේ. 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන දැන් අතනම ඉන්නවානේ. කාළුදායි අමාත්‍යවරයාත් එක්කත් ගිය දහසක් පිරිසත් එක ගත්තාම එතන වින 10,000ක් පැවිදි වෙද්ද 10,000. එතන 1,010 දෙනෙක් කියලා ගන්න පුළුවන් අමාත්‍යවරු 10 දෙනාත් එක්කලම. එතන ඒ විදිහට 20,000ක් මහසංගරුවන පිරිවරාගෙන භාග්‍යවත් බුදුරජාන් වහන්සේ රජගහ නුවර සිට කිඹුල්ලත් නුවරට වැඩම කරන්න පටන් ගන්නවා. පාගමනින් මේ යොදුන් 60 ගමන් කරනවා, වැඩම කරනවා. මෙහෙම වැඩම කරනකොට ඉතින් ඒ මග දෙපස පිරිස ඉතින් බොහොම බුදුරජාන් වහන්සේ දකිනවා, වන්දනා කරනවා, ඒ පිණ්ඩපාතේ වඩිනවා, දන්පැන් පූජා කරනවා. ඉතින් ඒවා කටයුතු කරන අතර ඉතින් මාර්ගයේ බොහොම ලස්සනට අලංකාර කරනවා. සුද්ධෝදන මහරහතුමා බොහොම සැදී පැහැදී ඉන දැන් තමන්ගේ පුතුණුවන් සෑහෙන කාලෙකින් දැන් මේ දකින්නේ. අවුරුදු වයස අවුරුදු 27න් ගිහිගේ නික්මෙච්ච මේ තමන්ගේ පුතුණුවන් දැන් අවුරුදු මේ වෙනකොට 35යි 36යි බුදු වෙනකොට බුදුරජාන් වහන්සේට වයස අවුරුදු 35යි. දැන් අවුරුද්දක් ගත වෙලා 36යි. එතකොට බලන්න අවුරුදු සාමාන්‍යයෙන් 9කින් විතර තමයි අවුරුදු 10කට ආසන්න කාලෙකින් තමයි තමන්ගේ පුතා දකින්නේ. එතකොට ඒ දැකීමට තාම සැදී පැහැදී ඉන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේතුළු මහා සංඝරත්නයේ රජමාලිගාවට වඩම්ම ගන්නවා. වඩම්ම ගන්නකොට උතන විශේෂ සිදුවීමක් වෙනවා. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය, බුද්ධ කියන ස්වභාවය, බුදු කෙනෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක හරිහමං අවබෝධයක් මේ සුද්ධෝදන මහරජතුමා ඇතුළු ශාක්‍යයන්ට එහෙම තිබ්බේ නැහැ. මේ මහා තුන් ලෝකාග්‍ර වූ දැන් අපිත් බුදුරජාණන් වහන්සේ කියන දන්නේ මේ ධර්මයේ ඉන්නේ පින්නතුනේ. ඉතින් මේ බුද්ධත්වයේ ලැබු මුල් කාලවක වානු තුල බුදුරජාන් වහන්සේ මොන වගේ ඥාණයකින් යුක්තද කියන එක, බුදුුණායි කියන කිව්වට මොන වගේ කෙනෙක්ද, උත්තමයෙක්ද කියන එක එහෙම අවබෝධයක් නැති නිසා ශාක්‍යයන්ගේ පිරිස අර බුදුරජාන් වහන්සේගේ වයස ඒගොල්ලෝ දන්නවනේ. ඒ වයසට අඩු පිරිස වන්දනා කෙරුවා මිසක් කිසිදු වැඩිහිටියෙක් බුදුරජාන් වහන්සේට වන්දනා කළේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා, ඒක දකිනවා. ආන්නේ වෙලාවේදී තමයි අපේ බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පෑමක් සිද්ධ කරන්නේ. දැන් පළවෙනි යමා මහ පෙළහැර පෑම සිද්ධ කරන්නේ බුදු වෙලා පඨමං බෝධිපල්ලංකං ဒුතියං චනිමිසං තතියං චංගමණං සෙට්ටං. තුන්වෙනි සතියේ චංගමණ කියලා කියන්නේ රුවන් සක්මන කියලා කියන්නේ. ඒ රුවන් සක්මනේදී තමයි යමා මහ පෙළහැර පෑම කරන්නේ. අර බුදු වෙලා සතියක් එහෙමම වැඩ හිටියා, බුදු වෙලා සතියක් එහෙමම වැඩ හිටියා. ඊට පස්සේ දෙවෙනි සති අනිමිස ලෝචන පූජාව කළා. නිහඬයිනේ, සති දෙකක්ම නිහඬයි. දෙවියන්ට සැකයක් ඇති වුණා තාම බුදු වෙලා නැහැ කියලා. ඒ සැකේ දුරු කරන්නට රුවන් සක්මනක් මවාගෙන තවත් බුදු කෙනෙක් මවාගෙන යමා මහ පෙළහැර පෑමක් සිද්ධ කරනවා. ඉතින් ඒ පළවෙනි යමා මහ පෙළහැර පෑම දෙවෙනි අවස්ථාව තමයි මේ ශාක්‍යයන්ගේ මානෙ බිඳින්නට අප තථාගත බුදුරජාන් වහන්සේ සිදු කරපු යමා මහ පෙළහැර පෑම. එතකොට ඒ යමා මහ පෙළහැර පෑම කියන්නේ මොන වගේ සිදුවීමක්ද? පිනතරේ මේ තේජෝ කසිනේ කියලා කසිනේට සමාවැදිලා මේ ශරීරයේ රෝම කූපයක් ගන්න ගින්දර පිට කරනවා. ඊට පස්සේ ආපෝ කසින සමාපත්තියට සමවැදිලා ජලයේ පිට කරනවා. මේ සමාපත්ති දෙක වේගෙන් මාරු වෙනවා. මේ සමාපත්ති දෙක ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ පින්නදනි. සාමාන්‍ය කෙනෙක් කියන්නේ මේ ශාසනයේ ප්‍රඥාවෙන් එහෙම නැත්නම් 이르දි බල භාවයෙන් වැඩිම හිටියේ මුගලන් මහරහතන් වහන්සේනේ. උන්වහන්සේටත් මේක කරන්න බෑ. මේක බුදුරජාණන් වහන්සේට පමණක් කළ හැකි දෙයක්. යමා මහ පෙළහැර යමක පාටිහාරී ඥානෙ කියන අසාධාරණ ඥානවල එකක්. බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වෙච්ච ඥාන හයෙන් එකක් තමයි අසාධාරණ ඥානය. ඒ ඒකේ එකක් තමයි යමක පාටිහාරී ඥානය. එතකොට ඒ ඥානය තුළින් ඒ ඉදිරිය දැන් මේක බලන් ඉන්න කෙනාට මේ සමාපත්ති දෙක වේගෙන් මාරු වෙනවා කියන එක කොච්චරද කියනවා නම් බලන් ඉන්න කෙනෙකුට පේන්නේ ගින්දර ජලය එකට පිට වෙනවා වගේ කියලා. දැන් හිතන්නකෝ අපි මේ ගිනි පෙල්ලක් අරන් වේගෙන් කරකෙව්වොත් මොකද පේන්නේ? දැන් ගිනි බෝල කරකෝනයි කරකෝනට වේගින් කරකවන්නේ ගිනි වලල්ලක්. ඇත්තවසම ගිනි වලල්ලක් නැහෙනේ. ගිනි වලල්ල පේන්නේ මොකක් නිසාද? වේගවත් භාවයේ නිසා. ඉතින් ඒ වගේ මේ මේ වේගවත් භාවයේ නිසා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මේ රෝම කූපයක් ගානෙම ගින්දර ජලයේ පිට වෙන දකින්නවා. ඒක මහා පෙළහැරපෑමක්. ඉතින් තව පාටික ගමදී ඔය තීර්ථකයන් දමණය කරන්න එහෙම බුදුරජාණන් වහන්සේ මහා මහා පෙළහැරපෑම තව තව අවස්ථා කීපයක් තියෙනවා. ඉතින් එතෙන්දි සාක්්‍යෝ දැනගත්තා මේතුමා කියන්නේ මහා බල සම්පන්න කෙනෙක්. මහා බලවත් කෙනෙක්. මේ බුද්ධ කියන්නේ මේ වගේ තත්ත්වයක් කියන එක පැහැදිලි වුණා, අවබෝධ වුණාට පස්සේ තමයි සුද්ධෝදන මහරජ්ජුරුව තුන්වෙනි වතාවට බුදුරජාන් වහන්සේට වඳින්නේ. ඒ කියන්නේ පළවෙනි වතාව නම් තබන දවසේ සිධුවත් කුමාරයා බුදු වෙනවා කියලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියනකොට වැඳා. වයස අවුරුදු දෙකේදී වප්මගුල දවසේදී ධ්‍යානයට සමවැදිලා ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම ද්විතිය ධ්‍යානයට සමවැදිලා පළබ් බැඳගෙන අහසේ වැඩ ඉන්න වෙලාවේ දෙවිනි වන්දනාව කරනවා. සුද්ධෝදන මහරජ්ජුරුවෝ බුද්ධත්වය ලැබුවට පස්සේ පළවෙනි වන්දනාව හා ජීවිතයේ තුන්වෙනි වන්දනාව සිද්ධ කරන්නේ තමගේ පුතුණුවන්ට. මේ අවස්ථාවේ ඒ සුද්ධෝදන මහරජතුමා වැඳ කියලා කියන්නේ සියලු දෙනාම වඳින. ඉතින් තාත්තා වැඳ කියලා කියන්නේ අනික් අය ගැන කතා කරන දෙයක් නෑනේ පින්නතුනි. තමන්ගේ පියතුමා තමන්ගේ පුතුණුවන්ට වැඳ කියලා කියන්නේ සියලු දෙනාම සාක්්‍යෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අන්න එතෙන්දි සාක්්‍යන්ගේ මානේ බිඳුණා. අවසානයේ සාක්්‍යන් විසින් බුදුරජාණන් වහන්සේට ආරාමයක් පූජා කළා. ඒ ආරාමය තමයි නිග්‍රෝධාරාමය කියලා සඳහන් කරනවා. ඉතින් නිග්‍රෝධාරාමය තමයි බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළේ. දැන් වැඩවාසය කළ පහුවදා දෙවනි දවසේ දැන් බුදුරජාන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නේ පිණ්ඩපාතේ වඩිනවා ශාක්‍ය ජනපදයේ. දැන් හිතන්නකෝ දැන් සුද්ධෝදන මහරජතුමාට මේ පිළිබඳ හොඳ එහම අවබෝධයක් ලැබුණේ. ඒ කියන්නේ දැන් හෙට දවසේ රජමාලිගාවට දානෙට වඩින්න කියලා එහෙම ආරාධනාවක් කළේ නේ. ආරාධනා කරන්නට එහෙම තීරමක් තිබ්බේ. ඒ නිසා දැන් බුදුරජාන් වහන්සේට පුළුවන්කමක් නැහැ මම රජතුමනි හෙට දානෙට එනවා කියලා වඩිනවා කියලා කියන්නේ. එහෙම කියන්නේ නැහැනේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ කෘත්‍යය තමයි පිඬුසිඟා වඩින එක. දැන් පිඬුසිඟා වඩිනකොට දැන් දකින්න සුද්ධෝදන මහරජතුමාගෙන ඉතින් සාක්්‍යෝ කියන ටිකක් මාන්න අධික පිරිසක් නේ. ඉතින් රජ කෙනෙක්නේ. දැන් තාම ධර්ම අවබෝධය ලැබලත් නැහෙනි. ඉතින් අර බුදුරජාණන් වහන්සේ ගියක් ගියක් ගානේ පිඬුපාති වඩිනවා අර සාක්්‍ය ජනපදයේ කිඹුල්ලත් නුවර. උසස් පහත් ભેදයක් නැතුව ඉතින් මෙහෙ වඩිනකොට දැන් සුද්ධෝදන මහරජතුමාට පුදුමාකාර දුකක් ඇති වුණා. මොකද්ද මේ වෙන්නේ? දුවල ගිහින් කිව්වා අනේ මේ පුතේ ඇයි මට නිග්‍රහ කරන්නේ? මගේ වංශයට මේ මහා නිග්‍රහයක් නෙමෙයි කරන්නේ. ඇයි මෙහෙම මේ ගියක් ගන්න කියලා පිඬුසිඟා සිඟාප වඩින්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේට මේ සුද්ධෝදර මහරජතුමා කරුණු දක්වනවා. තියක් තරහත් යන්නේ නැති ඉතින් කලකිරීම ඔක්කොමත් එක්කලා එහෙම කියනවා. කියනකොට කියනවා මගේ වංශයට නිග්‍රහයක් කරනවා කියලා. කියන්නේ මේ ශාක්‍ය වංශයටම ඔබ නිග්‍රහයක් කරන්නේ. එතකොට කියනවා පිය රජතුමනි ඔබේ වංශයේ ශාක්‍ය වංශයේ මගේ වංශයේ බුද්ධ ආර්ය වංශය. ආර්යයන් වහන්සේලාගේ පිළිවෙත මෙයයි පිණ්ඩපාතේ වඩින එක. ඒ නිසා ඔබේ වංශයට ඒක අදාළ කරගන්න එපා. ඒ ඔබේ වංශයේ ශාක්‍ය වංශය වෙන්න පුළුවන්. මගේ වංශය ආර්ය වංශය. දැන් බලන්න පින්නතුනි අපි පැවිදි වෙච්ච අපි පවා අපි පැවිදි වෙන දවසේම අපි පළවෙනියටම අතාරින්නේ මොකද්ද? අපේ නම වාසකම අපි අතාරිනවනේ. අපේ પરම්පරාවෙන් අපිට ලැබිච්ච නමක් තියෙනවා. අපිට වාසගමක් තියෙනවා. පෙළපත් නාමයක් තියෙනවා. ඒ සියල්ලම අපි අතහරිනවා. අතහැරලා අපි ආර්ය වංශයට අදාළ නමක් තමයි දාන්නේ. දැන් අපේ නම ඔක්කොම මේ බුද්ධ ශාසනයේ ත්‍රිපිටකයේ ඇතුළත් වෙච්ච නම්. මේ වර්තමානයේ දැන් බලන්න අද ළමයිගේ සමහර ළමයිගේ නම අපිට කියවන්නත් බෑ. හරි අමාරුයි. කාලෙන් කාලට නම් වල වෙනස්කම් තියෙනවා. දැන් 70 දශකයේ නම් 80 දශකයේ නම් 90 දශකයේ දැන් 2000 දශකයේ දැන් මේ විදිහට මේ දශකයන් වෙනස් වෙනකොට බලන්න නම් වෙනස් වෙන හැටි. නමුත් තාම පොඩි හාමුදුරමකට නම දානවා. ඉතින් ඒ පැරණි නම් බලන්නකො බණ පොතේ දැන් අපේ පන්සල්වල ඉන්න පිරිවෙන්වල ඉන්න පොඩි හාමුදුරන් වහන්සේලාගේ නම් බලන්න. ලොකු හාමුදුරන් අතීතයේ ලොකු හාමුදුරන් වහන්සේලාගේ නම් අස්තීතයේ රහතන් වහන්සේලාගේ නම් ඒ ත්‍රිපිටකේ පාලි වචන තාම මේ නම් තියෙන පාලි වචන. එකක්වත් මේ වර්තමාන නම් දාන්නේ නෑනේ. ඒ වගේ නම අපේ මුලින්ම වෙනස් වෙනවා. ඒ වගේ ආර්ය වංශය කියලා ඉතින් ඒව කරුණු දක්වනකොට සුද්ධෝදර මහරජතුමාට ඉතින් ඒක තේරෙනව අවබෝධ වෙනවා. ඉතින් එහාට මොකුත් කියන්නේ නෑ. ඒ විදියට පස්සේ ඉතින් සුද්ධෝදර මහරජතුමාටයි මහා ප්‍රජාපති ගෝතමියටයි ධර්ම දේශනා කරනවා. ඉතින් ධර්ම දේශනා කළාට පස්සේ සුද්ධෝදර මහරජතුමා සෝවාන් සකෘදාගාමි මාර්ගඵලයට පත් වෙන මහා ප්‍රජාපති ගෝතමිය සුළු මාතාවනි පුංචි අම්මනේ හදා වඩාගත් මවුනේ දැන් මේ පුංචි අම්මනේ. ඉතින් එතුමියත් ඉතින් මේ තමන්ගේ සහෝදරිය ඒ කියන්නේ මහා මායා දේවිය මිය ගියාට පස්සේ මේ පුතා තමන් අතට අරගෙන කිරි පෝලා ඉතින් තමන්ගේ නන්ද කුමාරයා පුතුණුවන් කිරිමව්වරුන්ට බාර දීලා මේ තමන්ගේ නැගණියගේ මේ තමන්ගේ සහෝදරියගේ පුතුණුවන් වෙච්ච මේ සිද්ධාර්ථ කුමාරයා හදා වඩා ගත්තා. ඉතින් හදා වඩා ගත්ත කුමාරයා තමයි දැන් මේ බුදු වෙලා තමන්ගේ ගමට ඇවිල්ලා ඉතින් තමන්ට ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරලා සෝවාන් ඵලයට එතුමිය පත් වෙනවා. ඉතින් මේ වෙලාවේ තමයි මේ යසෝදරාව. ඉතින් යසෝදරාව රජමාලිගාවෙන් එළියට ආවෙම නැහැ. යසෝදරා දේවිය රජමාලිගාවෙන් එළියට ආවෙම නැහැ. ඉතින් එයා බලන් හිටියා බුදුරජාණන් වහන්සේ තමන් ළඟට එනකන්. ඉතින් ඒවා වැරදි විදියට දකින්න හොඳ නැහැ. ඒවා සංසාරගතව සාරා සංඛේ කල්පලක්ෂයක් මුළුල්ලේ ආපු පාරමිතා පුරාගෙන ආපු පින්වන්ත දෙන්නෙක් නේ. ඉතින් මේ යසෝදරා කියන්නේත් සෙවණැල්ලක් වගේ. අර ගීතේ තියෙන්නේ සෙවණැල්ලක් වගේ ආවා කියලා. ඉතින් ඒ වගේ මේ සෙවණැල්ලක් වගේ පසුපස්සෙන් ආපු ගමනක් මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා එදා ගිහිගෙන් නික්මෙච්ච දවස ඉඳන් කසාවත් දරනවා කියලා දැනගත්ත දවස ඉඳන් සසෝදරාවත් කසාවත් දැරුවා. ඒක කියනවා මම එදා ඔබ ගිහිගෙන් නික්මුණාට පස්සේ ඔබ එක වේලක් වළඳන්නේ කියලා දැනගත්ත පස්සේ මම එක වේලක් වළඳුවේ. කසාවත් දරනවා කියලා දැනගත්ත මමත් කසාවත් දැරුවා. උස්සාසන මහාසන පරිහරණය කරන්නේ නැහැ කියලා දැනගත්තා මමත් උස්සාසන මහාසන පරිහරණයෙන් වැළකුණා. ඒ විදිහට මමත් මේ ප්‍රතිපදාව නිරත වුණා කියලා බුදුරජාන් වහන්සේ යසෝදරා ඉන්න කාමරයට ඇතුළට යනවා. ගිහිල්ලා ගියාට පස්සේ යසෝදරාව බුදුරජාන් වහන්සේගේ පා බදාගෙන අඬනවා. ඉතින් බුදුරජාන් වහන්සේට දැන් සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට නම් ආදරේ රාගේ සිතුවිලි පහළ වෙනවා. නමුත් භාගතුන් වහන්සේගේට අංශු මාත්‍රයක්වත් ක්ලේශ ධර්මයක් ඇති වෙන්නේ ප්‍රහාණය කරපු නිසා බුදුරජාණන් වහන්සේ බොහෝම උපේක්ෂාවෙන් කරුණාවෙන් මෛත්‍රිය යසෝදරාගේ මේ වැළපීම ඉවසාගෙන ඉඳලා ඉතින් ඒ වෙලාවේ තමයි යසෝදරාව කියන්නේ මම ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් මේ විදියට මං කැප වුණා කියලා. ඒ තමන්ගේ ජීවිතයේ කැපවීම පැහැදිලි කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතෙන්දි තමයි මේ චන්දකින්දර ජාතකය නැත්නම් සඳකිඳුරු ජාතකය මේ විදිහ සංසාරේ ආපු ගමන පිළිබඳව පැහැදිලි කළා. ඒ ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරන යසෝදරාවත් සෝවාන් ඵලයටපත් වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ කරුණු දක්වන්නේ. ඉතින් අපිට කරුණු ගොඩාක් තව කියන්න තියෙන නිසා කෙටියෙන් මේ පැහැදිලි කරනවා. ඉතින් ඒ විදිහට බුදුරජාන් වහන්සේ දා නිග්‍රෝධාරාමේ වැඩ ඉන්නවා දෙවෙනි දවසේ. ඊට තුන්වෙනි දවසේ මේනකොට පහවදා තියෙන ලොකු උත්සවයක්. කිඹුල්ලත් නෝර ලොකු උත්සවයක්. මොකද්ද? නන්ද කුමාරයාගේ ඔටුනු පැලඳීමේ මංගල්‍යයත්, ඒ වගේ අභිෂේක, ඒ කියන්නේ අභිෂේක මංගල්‍යෙ ඔටු පැලඳ මංගල්‍ය ඒකත්, විවාහ මංගල්‍යයත්, ඒ වගේම තමන් අලුතෙන් හදව මාලිගාවට ගෙවදෙන මංගල්‍යය කියන මේ ත්‍රි මංගල්‍යය. දැන් අපි ත්‍රි මංගල්‍යය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපත, ඒ වගේම බුද්ධත්වයේ පරිනිර්වාණය. ඒක නෙමෙයි මේ ත්‍රි මංගල්‍ය කියලා කියන්නේ. ගෙවදීමේ මංගල්‍ය, ඒ වගේම තමයි ඔටුනු පළඳන මංගල්‍ය, ඒ වගේම තමයි විවාහ මංගල්‍ය කියන මේ තුනම සූදානම් වෙලා තියෙන දවසේ උදෑසනින්ම දැන් ඊට පහවදා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහවදා රජමාලිගාවට දැන් පිණ්ඩපාත වැඩම කළා. ඕන දැන් අන්න ඒක දැන් සුද්ධෝදන මහරජතුමා දැන් දන්නවනේ ආරාධනා කරන්න ඕනේ කියලා. දැන් පහවදා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා රජමාලිගාවට දානෙට වඩින්න කියලා. මොකද ඊටත් පහවදා ලොකු උත්සවයකුත් තියෙන නිසා. දැන් බුදුරජාණන් වහන්සේතුළු මහා සංඝරත්නය රජමාලිගාවට වැඩම කළා. වැඩම කළ දන්වලඳලා ඉවරුණාට පස්සේ ඉතින් නන්ද කුමාරයාගේ සහෝදරයානේ තමන්ගේ පුංචි අම්මගේ පුතා එක දවසෙන් ඉපදුනේ දෙන්නම. නන්ද කුමාරයා ඉතින් බොහොම ලස්සනයි. ඉතින් යාවා විවාහ වෙන්න හිටියේ ජනපද කල්යාණි. ඉතින් සහෝදරිය කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ යම් යම් ප්‍රකාශ තියෙනවා. ඒ කාලේ එහෙම සම්ප්‍රදායක් තිබ්බයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ ජනපද කල්යාණිත් බොහොම ලස්සනයි, රූපශ්‍රීයෙන් යුක්තයි. ඉතින් දැන් හෙට විවාහ වෙන්න තියෙනවා, ඔටුනු පළඳන්න තියෙනවා, ගෙට ගෙවෙදින්න තියෙනවා, ඔක්කොමත් එක්කලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අද දානට වැඩම කළා. වඩිනකොට බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ අතර දෙනවා නන්ද කුමාරයාට, මේක පොඩ්ඩක් ගන්න කියලා. දැන් සහෝදරයනේ, ඒ වගේ තමයි. ඉතින් දැන් අපේ ශාක්‍යයන්ගේ ඉන්න දැන් මහා ගෞරවයට පාත්‍ර වෙච්ච, බුද්ධත්වයට පත් වෙච්ච මහා සර්වත ඥාණයෙන් යුක්තෝ ශ්‍රේෂ්ඨ උත්තමයෙක්නේ. සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ. දැන් සාමාන්‍ය කෙනෙක් හිටපු කෙනෙක් ගෙදරකට පැවිදි වෙලා ගියත් සාල ගරුත්වයක් තියෙනවනේ නේද? ඒ අනුව දැන් පාත්‍රය අතර අරගෙන දැන් බුදුරජාණන් වහන්සේ වඩිනවා. රජමාලිගාවේ පඩිපෙළ බහිනකොට දැන් නන්ද කුමාරයා කල්පනා කරනවා, දැන් පාත්‍රය අතර ගනි, දැන් ඉතින් පඩිපෙළ බැස්සට පස්සේ මගෙන් පාත්‍රය ඉල්ල ගනි. නෑ, මිදුලට, රාජ මිදුලට වැඩම කළා බුදුරජාණන් වහන්සේ. දැන් නන්ද කුමාරයා පිටිපස්සෙන් පාත්‍රය අරගෙන යනවා. දැන් ඉතින් මිදුල දිවත් මේක ගනි, ගත්තේ නෑ. දැන් ටිකක් දුර යනවා, යනකොට තවත් ටිකක් දුර යනවා, ගත්තේ නෑ. ඔහොම ඔහොම නිග්‍රෝධාරාමය දක්වාම ගියා. පාත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගත්තේ නෑ. දැන් මේක සාමාන්‍යයෙන් මේ ගරුත්වේ මත නන්ද කුමාරයාට කියන්න බෑ, අනේ මේක ගන්නකෝ. දැන් සාමාන්‍ය කෙනෙක් නම් වගේ නම්, යාළුවෙක් නම්, මිත්‍ර කෙනෙක් නම් කියයි, අනේ මේක පොඩ්ඩක් ගනින්කෝ කියලා. හරි, එහෙම කියනවා. එහෙම කිව්වේ නෑ, එහෙම කිව්වේ නෑ. දැන් ගනී කියලා හිතාගෙන ගියා. ගියාට පස්සේ නිග්‍රෝධාරාම විහාරයට වෙනකම්ම ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා නන්දගෙන්, නන්ද මහණ වෙමුනේද කියලා අහනවා. නන්ද දැන් බෑ කියන්න පුළුවන්ද? දැන් ඔය ඇතින් තව සිදුවීමක් වෙනවා. දැන් පිටත් වෙනකොටම ජනපද කල්යාණිකව සොඳුර ඉතා ඉක්මනින් එන්න මං ඔබ එනකම් බලන් ඉන්නවා කියලා. ඉතින් දැන් ඒකත් හිතට වැදිලා තියෙන්නේ. තමන්ගේ ප්‍රිය භාර්යාව වෙන්න ඉන්න මේ තමන්ගේ ආදරවන්තිය කිව්වා මම ඔයා එනකම් බලාගෙන ඉන්නේ කියලා. ඒක හැම වෙලෙම හිතේ වැඩ කරනවා දැන් නන්දගේ. ඉතින් මොකද කරන්නේ? දැන් ගියාට පස්සේ පැවිදි වෙමුද කියලා ඇහුවා. දැන් බෑ කියන්න පුළුවන්ද? ඒ බෑ කියන්නත් බෑ. එහෙම බෑ කියන්න බෑ. ඒ තරම් ඒ පරිසරය හැදිලා තියෙන්නේ. එහෙනම් පැවිදි කරන්න කියලා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඇතුළේ මහා සංඝරත්නයට බාර කරනවා නන්ද කුමාරය පැවිදි. ඔන්න නන්ද කුමාරය පැවිදි වුණා. ඒකත් පොඩ්ඩක් විස්තර කියලා ඉන්නම්. දැන් නන්ද කුමාරයා පැවිදි වුණාට පැවිද්දට ඇලුම්කමක් තිබ්බේ නෑ ඇත්ත වශයෙන්ම. මේ බලෙන් කරපු පැවිද්දක් නෙමේ මේක. පැවිද්දට මොකද රාගසිත තියෙන්නේ. ආදරයක් තියෙනවා. දැන් ඒ කියන්නේ ආදරය කියලා කියන්නේ දැන් රාගය කියන්නේ මේ එකම ලෝභයට අදාළ සිතුවිලි. නමුත් මේක පොඩි වෙනස්කම් තියෙනවා. දැන් මෙතන ජනපද කල්යාණ කියන ලොකු ආදරයක් තියෙනවා. ඉතින් ඒකත් එක ධර්මානුකූලව ඉතින් රාගයක් තියෙනවනේ ඉතින්. ඉතින් ඒ අනුව ගත්තාම දැන් ලොකු බලාපොරොත්තුෙන් හිටපු ඒ සියල්ලම නැතුණා. දැන් පැවිදි වෙලා ඉන්න. පැවිදි වුණාට ඇල්මක් නැහැ පැවිද්දට. ඕම ඉන්නකොට බුදුරජාන් වහන්සේ 이르දීෙන් එක්තරා ක්‍රියාවලියකට යොමු වෙනවා. මොකද්ද මේ ක්‍රියාවලිය? නන්ද කුමාරයාගේ හිත ඇලිලා තියෙන දැන් කාවේ කෙරෙහිද? ජනපද කල්යාණි කෙරෙහි. ජනපද කල්යාණි කෙරෙහි තමයි හිත ඇලිලා තියෙන්නේ. ඒතර යම්සි කෙනෙක්ගේ කෙරෙහි හිත ඇලීමක් තියෙනවායි කියලා කියන්නේ පෘථග්ජන ජීවිතයේ ඔන්න පිනතුනේ ඔබට යම්සි කාරණාවක් මම පැහැදිලි කරන්නේ. ඒ හිත දුරු කරන්න නම් ඊට වැඩිය ටිකක් ප්‍රියමනාප ලස්සන කැමැත්තක් ඇති රූපයක් දකින්නට ඕනේ. එතකොට අර තමන් ඇල්ම කරපු රූපයට හිත ඉවත් වෙලා ඊටත් වැඩිය ලස්සන. දැන් මොකද දැන් ආදරයට වැඩිය ටිකක් හිත දැනෙන දෙයක්නේ රාගය කියන එක. රාගය ඇති කරගන්න තත්ත්වයක් ඇති වෙන තත්ත්වයකට මුලින්ම හිත යොමු කරගන්න පුළුවන් වුණොත් ජනපද කල්යාණේ කෙරේ තියෙනා වූ සිතුවිල්ල අයින් කරගන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දකින මේ හැම දෙයක්ම ධර්ම අවබෝධයට කරන්නට යන උත්සාහයන්. නැතුව මේ කෙනෙක්ගේ හිතේ කෙලෙස් වර්ධනය කරන්න කරන උත්සාහයක් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ නන්ද කුමාරයව දිව්‍ය ලෝකෙට එක් කරගෙන යනවා. ඒ දිව්‍ය ලෝකෙට එක්කන් යන අතරේ හේනකදී දකිනවා වැඳිරියක් පිච්චිලා අළු වෙලා කර වෙලා ඉන්නවා. ඒ කියන්නේ කර වෙලා ඉන්නවා දකිනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාට පෙන්නනවා. මේ හේනක අර නවදැලි හේනක පෑ වැඳිරුරුව කියලා එහෙම ගීතයකක් තියෙන්නේ. එතකොට ඒ විදිහට ඒ නවදැලි හේනේ ඉතින් ඒ වැඳිරියක් පිච්චිලා ඉන්නවා. දැන් මෙහෙම කියලා දිව්‍ය ලෝකෙට දිව්‍යාංගනාව පෙන්වනවා. අර දිව්‍යාංගනාව දකිනකොට පුදුම ඇලීමක් ආසාවක් රාගයක් වගේ සිතවිල්ලක් ඇති වුණා. අන්න බලන්න දැන් ජනපද කල්යාණි ගැන කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ විමසනකොට එතකොට නන්දට හිතුණා කියනවා ස්වාමීනි ජනපද කල්යාණි නම් දැන් මේ දිව්‍යාංගනාවත් එක බැලුවම නවදැලිහිණි වැඳිරි වගේ කියලා. මේ අපහාසාත්මකව නෙමෙයි අර එහෙම සිතුවිල්ලක් ඇති වුණා. දිව්‍ය ලෝකයේ දෙවිවරු බොහොම ලස්සනයි. අර පරිනිබ්බාන සූත්‍රයේ තියෙනනි පිනතනි ලිච්ඡවීන් බුදුරජාණන් වහන්සේ හමු වෙන එනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ තවු දිසාවේ දෙවිවරු දැකලා නැත්නම් අර ලිච්ඡවීන් දිහා බලන්න කියලා. ඒ තරම් ලස්සනයි කියන එකයි පැහැදිලි කරන්නේ. ඒ නිසා මිනිස්සුන්ට වැඩි බොහොම ලස්සන දිව්‍යවරු අර දෙවිවරු දැක්කම දෙවියන් කෙරේ ඇල්මක් ඇති වුණා. දැන් ජනපද කල්යාණ කෙරේ තියෙන හිත පොඩ්ඩක් අයින් වුණා. නන්ද මේ දෙවිවරු දකින්න මේ දෙවිවරු ඇසුරු කරන්න ඔබ කැමතිද කියලා අහනකොට මේ මම මේ මනුස්ස ලෝකේ ඉඳලා මේ දැක්කපු දේවල් ගත්තහම මම මේ වැඩිම ලස්සනට ලස්සනක් හැටියට දැක්ක ජනපද කල්යාණි මීට වැඩි ලස්සන දේ පිරිස මේ දිව්‍ය ලෝකේ ඉන්නවා කියන කොච්චරද යන්නේ මං කැමතියි කියලා කියනවා. එහෙනම් යන් කියලා බුදුරජාන් වහන්සේ එක්කරන් ගිහිල්ලා භාවනාවට යොමු කළා. දැන් නන්ද කුමා නන්ද හාමුදුරුවනේ නන්ද හාමුදුරුවෝ මේ භාවනා කරන දිව්‍ය ලෝකේ දේවගණන් බලාගෙන. දැන් ඕක භික්ෂුන් වහන්සේලාට දැනගන්න ලැබුණා. භික්ෂුන් වහන්සේලා තුසුළු විසුළු කළා. සමහර භික්ෂුනාන්තලා මේ නන්ද ඉතින් දිව්‍ය ලෝකේ දෙවිවරු බලාගෙන ඉඳි මේ මහානකම් කරන්නේ පැවිදිකම් කරන්නේ කියලා එහෙම විහිළු උසුළු විසුළු කරන්න පටන් ගත්තා. ඒ නිසා මොකද කළේ? ඉතින් ඕකත් හිතේ තියාගෙනකොට පස්සේ ටික 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 විදර්ශනාවට හිත යොමු වුණා. අන්න ඒක තමයි වැදගත්ම කාරණාව. අර දිව්‍ය ලෝකේ දෙවිවරු බලාගෙන භාවනා කරපු නන්දගේ හිත දැන් ජනපද කල්යාණිකින් ඉවත් වුණා. දැන් දෙවිවරුන්ට හිත යොමු වුණා. එහෙම හිත යොමු කරමින් ඉන්න අතරවාරේ භාවනාව පටන් ගත්තා. අර උසුළු විසුළු තහගෙන අවසානයේ භාවනාව හොඳට කළා. බුදුරජාණන් වහන්සේ භාවනාව යොමු කළා විදර්ශනා පැත්තට. විදර්ශනාව කියන්නේ නුවණ ප්‍රඥා වැඩෙන මාර්ගඵල අවබෝධය ලබන ස්කන්ධ ආයතන ධාතුන්ගේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දකින සංස්කාරයන්ගේ අනිත්‍ය දුක් අනාත්ම දකින ප්‍රඥා වැඩෙන භාවනාව යොමු කළා. නොබෝ දිනකින් නන්ද අරහත්ත්වයට පත් වෙනවා. අරයත්තර පත් වෙච්ච ගමන්ම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන ස්වාමීනි අර පොරොන්දුව මම ඒක ඉවත් කරගන්නවා. මොකද දිව්‍ය ලෝකේ දෙවරු බලාගෙන කරන භාවනාවත් එක්කේ පොරොන්දු වුණානේ. ඒක මම ඉවත් කරගන්නවා බුදුරජාණන් වහන්සේ. දැන් මුලින්ම දේවතාවෙක් ගිහිල්ලා කියන නන්ද හාමුදුර රහත් උනායි කියලා බුදුරජාණන් වහන්සේ ඒක දකිනවා. ඉතින් දැකලා සාදු සාදු කියලා අනුමත කළා. බලන්න මේ ආමිසයෙන් කරන උදව් නෙමෙයි. දැන් අපි සමාජයේ හිම නෙමෙයි. අපි සමාජයේ යම්සි කෙනෙක්ට ඉහළ තනතුරකට යනකොට අපි බලාපොරොත්තු වෙන්නේ යාගෙන් යම්සි ආමිස වශයෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිසිම ආමිස වශයෙන් උදව්වක් කළේ නැහැ. කිසිම කෙනෙකුට ආමිස වශයෙන් උදව් පදව් කළේ නැහැ. ධර්මයෙන් කරපු උපකාරය පමණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මගෙන් ආමිසේ බලාපොරොත්තු වෙන්න එපා ධර්මයේ බලාපොරොත්තු වෙන්න කියලා. මේ විදිහට නන්ද කුමාරයා පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණා. නන්ද මහරහතන් වහන්සේ බවට පත් වෙනවා. ඉතින් ඒක ඔය නිග්‍රෝධාරාම වැඩ ඉන කාලේ කිඹුල්ලත් නෝර වැඩ ඉන කාලේ සිදුවෙච්ච සිදුවීමක්. ඉතින් ඊට පස්සේ දැන් පැවිදි වුණානේ නන්ද. නන්ද කුමාරයා පැවිදි වුණාට පස්සේ ඔය සිදුවීම වෙන්නත් කලින් දැන් බුදුරජාණන් වහන්සේ ආයි අර කිඹුල්ලත් නෝර වඩිනකොට යසෝදරා දේවිය රාහුල කුමාරයාට තමන්ගේ රාහුල කුමාරයාට පෙන්වන අන්න පුතේ ඔබේ තාත්තා. අර වඩින්නේ ඔබගේ තාත්තා. තාත්තර මේ තරම් මහා සතර මහා නිධානයක් තියෙන මහා ධනස්කන්ධයක් තියෙන කෙනෙක් තමයි ඔබගේ තාත්තා. ඒ නිසා ඒ තාත්තගෙන් ඔබට අවශ්‍ය ධනය නිධානය දායාදේ ලබා ගන්න කියලා අර නරසිංහ ගාතහෙම සජ්ජායනා කරනවානේ. චක්ක වරංකිත රත්ත සුපාදෝ කියලා බුදුරජාණන් වහන්සේව වර්ණාවක් එහෙම කරනවානේ යසෝදරාව. කියලා රාහුල කුමාරයාට කියන අර ඔබගේ තාත්තගෙන් දායාද ඉල්ල ගන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නේ වඩිනකොට රාහුල කුමාරයා දුවලා ඇවිල්ලා අතේ එල්ලුණා බුදුරජාණන් වහන්සේගෙන් පියතුමනි මට ඔබගේ දායාද ලබා දෙන්න කියලා. මේ චූටි සාමාන්‍යයෙන් 6-7 අවුරුදු වෙ ඉන්න මේ රාහුල කුමාරයා. ඉතින් දැන් 6-7 අවුරුදු කියලා කියන්නේ දැන් බැලුව වයස අවුරුදු 10කට ආසන්නයිනේ. ඉතින් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ගිහි කෙනෙක් වෙනකොට ඉපදිච්ච ගම. එතකොට එතන අවුරුදු අටක නමයක දරුවෙක්නෙ දැම අවුරුදු සාමාන්‍ය ගත්තොත් එම අවුරුදු නමයක දරුවේ. එතකොට අවුරුදු නමයක දරුවෙක් නෙමේ. එතු යමක්කමත් තේරෙන සාමාන්‍ය අධකාරයත් ගත්තොත් එම ස්කෝලේ හතර වසර වගේ දරුවේ. හොඳ තේරුමක් තියෙනවනි. ඉතින් මේ රාහුල කුමාරයා ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් පියතුනි මට දායාදය දෙන්නකොට අයින්ට දායාදය දෙන්න කියලා විහාරට එක්කන් ගියා. එක්කන් ගිහලා මොකද කළේ? මේක තමයි මගේ තියෙන දායාදය කියලා. මේ ආර්ය ධනෙ මගේ තියෙන ධනෙ ආර්ය ධනෙයි නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආර්ය ධනෙ සප්ත ආර්ය ධනෙක් තියෙනවා නේද? සද්දා ධනං, සීල ධනං, හිරියොත්තප්පියන් ධනං, සුත ධනන්ත චාගෝච, පඤ්ඤාමේ සප්තමන් ධනං කියලා. ඉතින් මේ ආර්ය ධනෙ මෙන්න මේකයි කියලා පැවිදි කළා. මොනදෙන් පැවිදි කළා? ඔය පැවිද්ද කළා කියලා දැනගත්තට පස්සේ සුද්ධෝදන මහරජතුමාට මේක ආරංචි වෙලා දුවගෙන නිග්‍රෝධාරාමයට ගිහිල්ලා දුවලා වතිකි කලබලෙන් ගිහිල්ලා කිව්වා අඬ අඬ කිව්වා අනේ ස්වාමීනි ඇයි මෙහෙම දෙයක් කළේ? නන්ද කුමාරයා කියන්නේ සුද්ධෝදන රජුණන්ගේ පුතේ, මේ ප්‍රජාපති ගෞතමී දාව පුතානි. මේ නන්ද කුමාරයා පැවිදි වුණා, මම ඔබ වහන්සේ පැවිදි වුණාට පස්සේ මම නන්ද කුමාරයයි රාහුල කුමාරයයි ගැන තමයි හිතලා තමයි හිත හදාගත්තේ. ඊට පස්සේ ඔබ නන්ද කුමාරයා පැවිදි කළාට පස්සේ ඔබ වහන්සේ මම රාහුල කුමාරයා ගැන හිතලා තමයි හිත හදාගත්තේ. දැන් රාහුල කුමාරයාත් පැවිදුණාට පස්සේ මට කවුරුක්වත් නැහැ දරුවෝ. ස්වාමීනි මේ දරු දුක කියන එක ඇටමස්ලේ නහර දක්වාම දිව යන දෙයක් මේක. හරි වේදනාවක්. අනේ ස්වාමීනි මේ වැඩේ කරන්න එපා. මින් ඉදිරියට කවදාක්වත් කිසිම කෙනෙක් ශාසනය පැවිදි කරන්න එපා. දෙමාපියන්ගේ අවසරයක් නැතුව කියලා ඉල්ලීමක් කළා සුද්ධෝදන මහරජතුමා. අන්න එතෙන් තමයි ඉල්ලීම කළේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංඝයාට දැනුවත් කළා ශික්ෂාවක් හැටියට. ඉතින් ඒක ධර්ම කාරණාවක් හැටියට, විනයක් හැටියට පනවනවා. මහණෙනි මින් ඉදිරියට පියතුමාගේ උපදේශය මත බලන්න බුදුරජාණන් වහන්සේ හැමෝටම ඇහුම්කන් දෙනවා කියන එක සාවධානව. ඒක හරි වැදගත්නේ. නැත්තම් වෙන පෘථග්ජන කෙනෙක් නම්, ඒක දේශයෙන් තරහෙන් ඒකට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම කොහොමද මට ඕන දේ මම කරන්න කියලා එහෙම කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥාණයෙන් යුක්තෝ මහා කාරුණික උත්තම බුදුරජාණන් වහන්සේ මේ බුදු ගුණ පින්නතුනේ මේවා. නියෝගයක් කරනවා, අනුදැන වදාරණීමක් කරනවා, දෙමාපියන්ගේ අවසරයක් නැතුව දරුවෝ පැවිදි කරන්න එපා කියලා. බලන්න ඒකත් අවස්ථාව වෙනකන් තමයි බුදුරජාණන් වහන්සේ ඒක පැනෙව්වේ. හැම දෙයක්ම එහෙමයි පින්නතුනේ. ওই ශික්ෂා පනෝපු ඒවා පිළිබඳ විනය පිටකේ බැලුවාම අවසාන මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේ අන්තිම පිරුණම් මංචකේ පවා ඉඳගෙන ශික්ෂා පැනෙව්වා. ඒ අවස්ථාව එනකන් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඉතින් ඒ විදියට ශික්ෂාවන් පනෝලා, ඉතින් ඊට පස්සේ ඉතින් සුද්ධෝදන රජුරු ඉතින් සිත සනසවලා, එදා ඒ වෙලාව සුද්ධෝදන මහරජුරු බොහොම සංවේදී ප්‍රකාශයක් කරනවා. මොකද මේ සංවේදී ප්‍රකාශය? ඔබ කෙරේ මට තිබ ලෙංගතුකම ආදරය කවදාකවත් වෙනස් වුණේ නැහැ. ඔබ දුෂ්කර ක්‍රියා කරන කාල වකවානු තුල මට ආරංචි වුණා ඔබ දුෂ්කර ක්‍රියා කරනවා කියලා. ඒ දුෂ්කර ක්‍රියා කරන කාලෙදී මට ආරංචි වුණා, මට දේවතාවෙක් ඇවිල්ලා කියනවා ඔබේ සිද්ධාර්ථ පුතුණුවන් මිය ගියා කියලා. සිද්ධාර්ථ පුතුණුවන් මිය ගියා කියලා මට ඇවිල්ලා කිව්වා. මම පිළිගත්තේ නෑ. මට සත්ව ඇට කෑල්ලක් ගෙනල්ලා පෙන්නුවා, මේ ඔබගේ පුතාගේ ඇට කෑලි මැරිලා. මම ඒත් පිළිගත්තේ නෑ. මට ඒ තරම් විශ්වාසයක් තිබ්බා ඔබ කවදාහරි බුදු වෙලා මාව දකින්න එනවා. ඒ නිසා මගේ විශ්වාසය කවදාකවත් පළුදු වෙන්නේ නැහැ. ඒක මම විශ්වාස කරපු දේ සත්‍යයි. මම එදා ඒ දේවතාව ඇවිල්ලා මට කියපු දේ මම පිළිගත්තේ නැහැ ඔබ මරණයට පත් උනායි කියන එක. එහෙම කියලා මේ සුද්ධෝදන මහරජතුමා මෙහෙම කියනකොට තථාගත බුදුරජාණන් වහන්සේ තාමත් ලස්සන දේශනාවක් කරනවා. පින්නතුනේ හරි වටිනවා. මොකද්ද මේ දේශනාව? බුදුරජාණන් වහන්සේ වදාරනවා පිය රජතුමනි, ඔබ අද විතරක් නෙමෙයි මේ භවය ගැන නෙමෙයි කියන්නේ, මේ භවයේ මේ අද විතරක් නෙමෙයි ඔබ මාව මලයි කියලා විශ්වාස නොකලේ. දැන් මාව මලයි කියලා ඔබ විශ්වාස කළේ නැහනේ. ඒ විශ්වාස නොකලේ අද විතරක් නෙමෙයි පිය රජතුමනි, අතීතයේත් ඔබගේ පුතකට දාව උප්පත්ති ලැබලපු වෙලාවක මාව මැරුණයි කියලා ඔබට ඇවිල්ලා කියපු වෙලාවෙත් ඔබ එදත් විශ්වාස කළේ නැහැ කියලා එදා බුදුරජාන් වහන්සේ සුද්ධෝදන මහරජතුමාට මහා ධර්මපාල ජාතකය දේශනා කරනවා. සුද්ධෝදන මහරජතුමාට දේශනා කරන මොකද්ද පින්නතුනි? මහා ධර්මපාල ජාතකය දේශනා කරනවා. ඒ ධර්මපාල ජාතකයේ පොඩ්ඩක් තියෙනවා මම ඒක අපිට තියෙන කාලවකවානුවත් එක්ක ඒ ධර්මපාල ජාතකයේ මොකද්ද කියලා පැහැදිලි කරන්නට ඕන. එදා අතීතයේ කසී රට බරණැස කසී රට කියන රටේ ධර්මපාල කියලා ගමක් තිබ්බා. මේ ධර්මපාල ගමේ ගම් ප්‍රධානිය තමයි ධර්මපාල බ්‍රාහ්මණයා. එයාගේ නමත් ධර්මපාල බ්‍රාහ්මණයා. මේ ධර්මපාල බ්‍රාහ්මණයාට හිටියා පුතෙක් ධර්මපාල කුමාරයා කියලා. මේ ධර්මපාල කුමාරයා හරි බුද්ධිමත්. මේ කුමාරයා ඉගෙන ගන්න යොමු කළා කාලඟට දිසාපාමොක් ආචාර්යතුමා ළඟට. දිසාපාමොක් ආචාර්යතුමා ළඟ අධ්‍යාපනය ලැබනකොට මේ ධර්මපාල කුමාරයා කාලයක් ඇද්දී ශිෂ්‍යයන් 500කට නායකත්වයේ ධර්මී මේ ධර්මපාල කුමාරයා කටයුතු කරනකොට දිසාපාමොක් ආචාර්යතුමාගේ වැඩිමල් පුතුණුවන් හදිසියේ අකාලේ මරණයට පත් වුණා. හදිසියේ අකාලේ මරණයට පත් වුණා. මරණයට පත් වුණාට පස්සේ සියලු දෙනාම දුක් වුණා. අඬනවා, දොඩනවා, කම්පාවට පත් වෙලා ශෝක වෙලා ඉන්න වෙලාවේ මේ ධර්මපාල කුමාරයා විතරක් සංවේගයට දුකකට පත් නොවි බොහොම උපේක්ෂාවෙන් මේක දකිනවා. එයා අඬන්නේ නැහැ. එයාට පුදුම සහගතව ඉන්නවා. එයා නිකන් තූෂ්ණී භාවයෙන් ඉන්නවා. පිරිසහනයි ඔබ මේ මෙච්චර මේ අපේ දිසාපාමුක ආචාර්යතුමාගේ වැඩිමල් පුතුණන් අභාවයට පත් වෙලා හැමෝම දුක් වෙන වෙලාවේ ඇයි ඔයා දුක් වෙන්නේ නැත්තේ? නෑ මට මේක හිතා ගන්න බෑ. මොකද මම මේ වගේ අඩු වයසින් මරණයට පත් වෙන කිසි කෙනෙක් මමගේ ජීවිතේ මම දැකලා නෑ. දැන් මේ අඩු වයසින් මරණයට පත් වීම දැන් අද බලන්න කොච්චර නම් අඩු වයසින් මරණයට පත් වෙනයි අපි දකින්නවද කියලා. ධර්මපාල කුමාරයා කියන මම ජීවිතේ කවදාකවත් මෙහෙම කෙනෙක් මේ වගේ මරණයක් දැකලා නෑ. අපේ ගමේ කවදාකවත් මෙහෙම මරණයක් සිද්ධ වෙලා නැහැ. මට පුදුමයක් මේ මෙහෙම ඇයි මරණයට පත් වෙන්නේ කියලා තමන්ගේ සහෝදර ශිෂ්‍ය පිරිසර මේ ගැන කියනකොට මේ පණිවිඩේ මේ ආරංචි යනව කාටද? දිසාපාමුක ආචාර්යතුමාට. ආචාර්යතුමාටත් හරි පුදුමයි මේ ප්‍රධාන ශිෂ්‍යයා මේ උගත් බුද්ධිමත් ශිෂ්‍යයා ධර්මපාල කුමාරයා මේ කනගාටු වෙන්නෙත් නැතුව මේ පුදුමයට පත් වෙන කුමද්ද කියලා අහනවා. අහනකොට කියනවා ගුරුතුමනි අපේ ගමේ කවදාකවත් මෙහෙමයි මැරිලා නැහැ. තරුණ අපි කවදාකවත් මේ අකල් මරණ අහලා නැහැ. අකාලේ මරණයට පත් වීමේ මරණයක් අපි අහලා නැහැ. මට මේක පුදුමයක් කියලා එහෙම සඳහන් කරනවා. මේ දිසාපාමෝක ආචාර්යතුමාට මේක හරි පුදුමයක්. ඔහුත් විමතියට පත් වෙච්ච නිසා ඔහු කල්පනා කරනවා මම මේක හොයන්නට ඕනේ කියලා. අර ශිෂ්‍ය පිරිසගේ නායකත්වයේ ධර්මයෙන් හිට මේ ධර්මපාල කුමාරට ශිෂ්‍ය පිරිස බාර දීලා මම ටික දවසකට පොඩි ගමනක් යනවා. ඒ නිසා ඔබ මේ ශිෂ්‍ය පිරිසත් බලාගෙන මේ කටයුතු කරන්න කියලා අර දිසාපාමුක ආචාර්යතුමා ධර්මපාල ගමට යන්න තීරණය කළා. සද්ද නැතුව කාටවත් නොකියා එළුවෙක්ගේ ඇට කැබැල්ලකුත් බෑග් එකක දාගෙන. දැන් මොකද දිසාපාමුක ආචාර්යතුමා අර එළුවෙක්ගේ ඇට කැබැල්ලක් අරගෙන ධර්මපාල ගමට යනවා. ධර්මපාල ගමට ගිහිල්ලා ධර්මපාල ගමේ ධර්මපාල බ්‍රාහ්මණයාගේ මාලිගාව ළඟට ගිහිල්ලා ඉන්නවා. ධර්මපාල ගමේ ගම් ප්‍රධානියා. ඉතින් ඔහු බ්‍රාහ්මණෙක්. ඉතින් ඔහුගේ මාලිගාවට එක්කන් ගිහිල්ලා ඔබ කවුද කියලා මම තමයි දිසාපාමුක ආචාර්යතුමා. මං ආවේ කනගාටුදායක ප්‍රවෘත්තියක් කියන්න. මොකද්ද කියලා අහන ධර්මපාල බ්‍රාහ්මණිය අහන මොකද්ද? දිසාපාමුක ආචාර්යතුමාගෙන් අහන මොකද්ද පණිවිඩේ? ඔබගේ පුතා මිය ගියා. දැන් මේක බොරුවක්. නමුත් මේක මේ බොරුව කියන්නේ යම්සි දෙයක් තේරුම් ගන්න තොරතුරක් හොයන්නට. ඔබගේ පුතා මිය ගියා. ඒ වගේම ඒ පිළිබඳ හදිසියේ දැනුවත් කරන්න බැරි වුණා. ඔහුගේ ආදාහන කටයුතු එහෙදිම කළා. එසා ඔබගේ පුතා මිය ගියා කියලා කිව්වා. මිය ගියායි කියලා කිව්වම ධර්මපාල බ්‍රාහ්මණයා ධර්මපාල කුමාරගේ තාත්ත ධර්මපාල බ්‍රාහ්මණයා මොකද කළේ? හයියෙන් හිනා වුණා. හයියෙන් හිනා වුණා. දැන් අපේ සමාජේ නම් අපේ අම්මා කෙනෙකුට තාත්ත කෙනෙකුට ගිහින් කිව්වොත් එම් පුතා හදිසියෙන් මිය පරලෝ ගියා කිව්වොත් මොකද වෙන්නේ? මායියෙන් කෑ ගහලා අඬනවනේ. හැබැයි ධර්මපාල බ්‍රාහ්මණයා හයියෙන් හිනා වුණා. මොකද ඔබ හිනා වෙන්නේ කියලා ඇහුවා. නෑ ඒක කවදාකවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කිව්වා. මං ඔප්පු කරන්නම් කිව්වා. කවුද මේ කියන්නේ? ධර්මපාල බ්‍රාහ්මණය කියනවා මේ ධර්මපාල බ්‍රාහ්මණයට කියන මේ ඇදුරුතුමා දිසාපාමුක ආචාර්යතුමා කියන මේ බලන්න මේ මගේ බෑග් එකේ මේ ඇට කෑල්ල මේ ඇට කෑල්ල අර එළුවගේ ඇට කෑල්ල පෙන්නනවා මේ මේ ඇට කෑල්ල මේ පුතාගේ අස්තියක් මැරිච්ච පුතාගේ අස්තියක් දැන් මේ සිදුවීම බලන්න ඉතින් අර hina වෙනකොට මේ සංවාදේ බලනකොට දකින්නකොට අහනකොට බ්‍රාහ්මණයාගේ ගෙදර හිටපු දැසි දසු කම්කරු ඔක්කොම එන්න පටන් ගත්ත ගමේ ඈත් එතෙන්ට එන්න පටන් ගත්ත ඒ පිරිස ඉදිරියේ තමයි දැන් මේ දිසාපාම කාචාරතුම මේ ඇට කෑල්ල පෙන්නකොට අර ඔක්කොම hina වුණා ඊට පස්සේ කෑ ගහලා hina වුණා ඔය ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා හයියෙන් hina පිළිගත්තේ නෑ ඒ වෙලාවේ දිසාපාම කාචාරතුමා කියන ඕ මම බොරුවක් කළේ ඔබේ පුතා මිය ගියේ නෑ මගේ පුතා මිය ගියා මගේ පුතා මිය ගිය වෙලාවේ මේ වගේ සිදුවීමක් වුණා ඔහු ඇඬුවේ නෑ කලබල වුණේ නෑ කනගාටු වුණේ නෑ මම ඒක විමසුවට පස්සේ ඔහු කිව්වා අපේ ගමේ කවදාකවත් මේ වගේ මරණයක් අපේ වරිගෙවත් මෙහෙම මරණයක් කවදාකවත් දැකලා නෑ කියලා මට ඒක හොයන්නට ඕනකම තිබ්බා මට ඒක මොකද්ද කියලා තොරතුරු විමසන්නට ඕනකම තිබෙන නිසා මම නිස්සද්දව මේ ගමන ආවේ ඒකයි මට ඒක දැන් ඔප්පු වුණා මේකට හේතුව මොකද්ද කියලා ඇහුවා දැන් අපි දැන් බනහන ඔබටත් මේක ප්‍රශ්නයක් මොකද්ද මේකට හේතුව ඒ වෙලාවේ කියනවා අපේ පවුල් වල කිසි කෙනෙක් මේ ගමේ කවුරුක්වත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ අන්න බලන්න දැන් චුල්ලකම් විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මම මේ හිරු සදාම් උදෑසන දේශනාවක දේශනා කළත් පින්නතුනේ මුල් කාලේ චුල්ලකම් විභංග සූත්‍රේ ඒකේ තියෙනවානේ සුබතරුණේ ආහනවනේ බුදුරජාණන් වහන්සේගෙන් සමහර අය දීර්ඝාසල බල මිය යනවා සමහර අය අඩු ආයසේ මිය යනවා මොකද ඒ හේතුව කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් දීර්ඝා සම්පත් ලැබුණා නම් ඒ පෙර ප්‍රාණඝාත අකුසල නොකිරීම අල්පාෂ භුක්ති වෙනා නම් ප්‍රාණඝාත අකුසල කිරීම ඒක තමයි හේතුව ඉතින් ඒක හොඳ උදාහරණයක් නේද මේ කාරණාවට බලන මේ ධර්මපාල ජාතකයේට එස අපේ ගමේ කවුරුකක් ප්‍රාණඝාත අකුසල කරන්නේ ඒ පෙරමක් නෙමේ හොරකම් කරන්නේ කාම මිත්‍යාචාරය දෙන්නේ නැහැ බුරු කේලම් කියන්නේ නැහැ රහපින පානය කරන්නේ නැහැ. පව් කරන්නේ නැහැ. දස අකුසල් කරන්නේ නැහැ. බලන්න කොච්චර වටිනවද කියලා. අපි ඒ වගේ පාපකාරී ක්‍රියාවල නිරත වෙන්නේ නැහැ. ඒ නිසා අපේ පරම්පරාවේ කවදාකවත් උපදින්නෙත් නැහැ. අඩු ආයසින් මරණයටපත් වෙන්න හේතු වෙන අය උපදින්නෙත් නැහැ. අන්න ඒක හරි වැදගත්. ඒක තමයි ප්‍රධාන වැදගත් කාරණාව. අපිට මේ බලපාන්නේ අතීත කර්මනේ පිනදුනේ ගොඩක්. ඒතර අතීත කර්ම බලපානකොට මේ ජීවිතේ කර්මවල මේ ජීවිතේ විපාක දෙන සමානයට වැඩිය අතීත කර්ම තමයි අපිට විපාක දෙන්නේ. එතකොට මේ ගමේ උපදින අය කොහොමද උපදින්නේ? අර දීර්ඝා සම්පත්තිය නැද උපදින්නේ. ඒක සංසාරේ පින්වන්තය උපදින්නේ. මොකද ඒකට හේතුව ගමේ අය ප්‍රතිපත්ති ගරුක නිසා. ගමේ අය ප්‍රතිපත්ති ගරුක නිසා තමයි ඒ පවුලල උපදින්නේ. දැන් මම හොඳ උදාහරණයක් උපදේශයක් මම මේ ධර්ම දේශනාවේ දෙනවා. අද මේ බණ අහන විශාල පිරිසක් ඉන්නවා, තරුණ පිරිසක් ඉන්නවා, විවාහ ප්‍රාප්ත වෙන්න ඉන්න තරුණ දරුවෝ පවා ඉන්නවා. විවාහ වෙලා දරුව බලාපොරොත්තු නැ ඉන්න එයාට මන් දෙන උපදේශය මොකද්ද? ඔබ විවාහ වෙලා ප්‍රාර්ථනා කරන මට පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියලා. නිකන් නෙමෙයි ඔබ ප්‍රතිපත්තිය තුල පිහිටලා. ඔබ සීලාදී ගුණධර්ම වල පිහිටලා. දැන් මහා මායා දේවියත් දෙවතාවක් අටසිල් සමාදන් වුණා කියනවා. එක වතාවක් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ කුසට එන්න කලින් අටසිල් සමාදන් වුණා. ඊට පස්සේ කුසට ආවට පස්සෙත් අටසිල් සමාදන් වුණා. ඒ කියන්නේ පන්සිල් නෙමෙයි අටසිල්. ඔබ අලුතෙන් විවාහ වෙන දරුවෝ ඔබ හොඳට සිල් රකින්න. හොඳට පන්සිල් රකින්න. පංචශීලයේ හොඳට ආරක්ෂා කරගන්න. ඔබ ප්‍රාර්ථනා කරන්න මට පින්වන්ත දරුවෝ ලැබෙන්න කියලා. හොඳ දරුවෝ ලැබෙනවා. සමහර මරුව වගේ දරුවෝ ලැබෙන්නේ ඇයි? ඔබ ප්‍රතිපත්ති ගරුක නැති නිසා. ඔබ ඒ වගේ ප්‍රාර්ථනා නොකරපු නිසා. ඒ නිසා දිව්‍ය ලෝකේ දෙවිවරු ඉන්නවා මනුලව ප්‍රතිසන්දි ගන්න හොඳ දෙවිවරු ඉන්නවා හොඳ මෞකුසක් නැතුව. ඉතින් මෞකුස බලලා ඒ කියන්නේ දිව්‍ය ලෝකේ යන අර ගන්ධබ්බ කතාව නෙමෙයි මේ කියන්නේ. දිව්‍ය ලෝකේන දෙවිවරු ප්‍රතිපත්ති ගරුක මව්වරුන්ගේ කුසවල උප්පත්තිය පිළිසිඳ ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඒ සඳහා සුසු මව්වරු සමාජය තුල නැහැ සමහර වෙලාවට. එහෙම බිහි වෙනව නැත්තිනේ. එනිසා අපේ සාසනෙත් අපි අහලා තිනවනේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හැමදාම අම්මා හැමදාම ප්‍රාර්ථනා කළයි කියන බෝධි පූජා තියෙතියි මගේ කුසේ සාසනයට දරුවෙක් දෙන්න මගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගන්න කියලා සාසනයට දෙන්න. එහෙම සමාජයේ අම්මලත් අදත් ඉන්න ඔබත් එහෙම ප්‍රාර්ථනා කරන්න. අනගාරික ධර්මපාලතුමාගේ අම්ම ප්‍රාර්ථනා කළා කියලා කියනවා මට රට ජාතිය වෙනුවෙන් දරුවෙක් ලැබෙන්න ඕනි කියලා. ලැබුණානේ. ඉතින් ඔබට ඔබ සමහරලාට කියනවා මට දරුවෙක් ඉන්නවා නම් මම පැවිදි කරනවා කියලා කියනවා. ඔබ ප්‍රාර්ථනා කරනවා මට පැවිදි වෙන්න අවශ්‍ය දරුවෙක් ලැබෙන්න. එතකොට අර ප්‍රෞජා ජීවිතයට ඇතුළත් වෙන්න දිව්‍ය ලෝකේ දා මනුලොවට එන දරුවෝ ඔබේ මව් කුසේ පිළිසිඳ ගන්නවා. සමහර දරුවෝ ඉන්නවනේ කුඩා කාලේ ඉඳන්ම අති දක්ෂයිනේ මේ සාසනයට ඇලුම් කරලා සාසනයේ වෙනුවෙන් පැවිදි වෙන්න ඕනෙම කියන දරුවෝ ඉන්නවා. අපි දන්නවා එහෙම දරුවෝ අන්තිමට පැවිදි කළා මොකද ගෙදර ඉන්න කැමැතිම නැහැ. ඒ සංසාරේ එන්නේ දිව්‍ය ලෝකේ ඉඳන්ම එන්නේ මේ මනුලොවට පැවිදි වෙන්න බලාගෙන. ඉතින් ඒ අම්මට ඒක නවත්තන්න අයිතියකුත් නැහැ. මොකද සංසාරේ ආවේ ඒ ගමනටනේ. ඒ අම්මගේ කුස ගත්තේ ඒ උපදින්නනේ. ඉතින් අම්මාගෙන් එහෙම ඉල්ලීමක් කළොත් ඒක අම්මා කරන්න ඕනේ ඒක. ඒක නැත්නම් ඒක වළක්වොත් ඒක පාපයක්. ඉතින් මේ කාරණාව ඔබ තේරුම් ගන්න. ඒ නිසා ධර්මපාල ජාතකේ හරි වැදගත්. අපේ පවුල්වල කිසිම අඩු අයසින් උපදින කෙනෙක් උපදින්නේ නැහැ. ඒ නිසා අපේ දීර්ඝාස ලබන අය තමයි අපේ පරම්පරාවේ උපදින්නේ. ඒ අපි මේ ජීවිතේ පව කරන්නේ පෙර ජීවිතවල පව නොකරපුවයි කියලා දිසාපාමුක් ආචාර්යතුමාට ධර්මපාල බ්‍රාහ්මණයා කියනකොට දිසාපාමුක් ආචාර්යතුමාට පුදුම සතුටක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව සුද්ධෝදන මහරජුරවන්ට දේශනා කළා. ධර්මපාල ජාතකේ උන කියවන්න පුළුවන්. සුද්ධෝදන මහරජතුමා පුදුම සතුටටපත් වුණා. බලන්න, ඊතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? අද විතරක් ඔබ මාව මරුණායි කියලා විශ්වාස කළේ නැහැ. මාව මරුණායි කියලා කියලා ඔබට පණිවිඩය આવට ඔබ විශ්වාස කළේ නැහැ. අද විතරක් නෙමෙයි රජතුමා, එදත් එහෙමයි කියලා තමයි ධර්මපාල ජාතකේ බලන්න. එදත් විශ්වාස කළේ නැහැ කියලා මේ පෙර සංසාරේ පුරුද්ද පැහැදිලි කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු සුද්ධෝදන මහරජතුමා අනාගාමි වෙලා අරහත්ත්වයට පත් වුණා. පින්නතුනේ දින 7කින් තමයි සුද්ධෝදන මහරජුරුවන්ගේ පිරුණම් පෑම සිද්ධ වෙන්නේ. අරහත්ත්වයට පත් වුණා ගිහියෙක් රහත් වුණා කියන්න අපිට අහන හොඳම උදාහරණය තමයි සුද්ධෝදන මහරජතුමා. එතුමා අරහත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ මම මුලින්ම සඳහන් කළා මේ මෙදින් පොහොයෙන් ආරම්භ කරපු ගමන වෙසක් පොහොය දවසේ තමයි බුදුරජාන් වහන්සේ පළවෙනි බුදු වෙලා පළවෙනිම අවුරුද්දේ වෙසක් පොහොය වෙනකොට කිඹුල්ලත් නෝර වැඩ ඉන්නේ. තමන්ගේ පියාණන්ට හමු වෙන්න අවුරුද්දකට පස්සේ. ඒ බලන්න සුදුසු කාලෙනකන් හිටියේ. ඒතර මෙතන අපි ජාතක කතා දෙකක් සඳහන් කළා. මොකද යසෝදරා වෙනුවෙන් සඳගිදුරු ජාතකේ, සුද්ධෝදන මහරජතුමා වෙනුවෙන් ධර්මපාල ජාතකේ. ඒ වගේම තමයි මට අමතකුණා මුලින්ම සඳහන් කරන්නට අර සාක්‍යයන්ගේ මානේ විදින යමාමහ පෙළපැහැර පෑමත් එක්කලම බුදුරජාණන් වහන්සේ වෙස්සන්තර ජාතිකය දේශනා කළේ සාක්‍ය ජනපදයේ සාක්‍යයන් වෙනුවෙන් දරුවෝ දන් දුන්න හැටි. ඉතින් ඒ විදිහට ගත්තාම මේ කතාවක් වැඩියට පමණක්ම නෙමෙයි මේ වෙසක් මහේ ඔබට ගත යුතු ආදර්ශ ගොඩාක් මම මේ පැහැදිලි කළා. අවසාන ධර්මපාල ජාතිකෙත් එක්ක ඔබ ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් මිදිලා හොඳ ජීවිත ගත කරන්න. එතකොට ඔබගේ සංසාර ගමන යහපත් වෙලා දීර්ඝායස ලබන්න පුළුවන්. ඉක්මන් භවයකදී නිවන් දකින්න පුළුවන්. බලන්න මෙච්චර අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ කිසි කෙනෙකුට පවුලේ කෙනෙකුට ආමිසෙන් උදව් කළේ නැහැ. ඒ හැමෝටම දුන්නේ මොකද්ද? ආර්ය ධනෙ ලබා දුන්නේ. තමන්ගේ පියතුමාට, තමන්ගේ පුංචි අම්මට, තමන්ගේ සහෝදරයාට, තමන්ගේ ගිහි කාල භාර්යාවට, තමන්ට දා උප්පත්ති දරුවට ඇතුළු සියලු සාක්‍යයන් වෙනුවෙන් දුන්නේ මොනවද? ආමිසේ නෙමෙයි, ධර්මයයි දුන්නේ. එහෙනම් ඒ ධර්මයේ ලබා දීලා ඒ යුතුයකම ඉෂ්ට සිද්ධ කළ තම බුදුරජාන් වහන්සේ කිඹුල්ලත් නුවරින් ආපහු වැඩම කළේ. එහෙනම් ඒ මේ වෙසක් මහේ ඔබට මේ දේශනාව කළේ බොහොම ශ්‍රද්ධාවෙන්. මේ දේශනාව ශ්‍රවණය කරලා ඔබ ශ්‍රද්ධා වර්ධනය කරගන්න, ප්‍රතිපත්ති මාර්ගය තුල ගමන් කරන්න, ඔබ වෙසක් කාලයට කරන්නා වූ මේ සැනකෙලි වගේ විනෝදේ ලබන දේවල් වලින් මිදිලා පුළුවන් තරම් ප්‍රතිපත්ති පූජා නිරත වෙලා කුසල් දහම් නිරත වෙලා මේ ගෝර කටුක සංසාර ගමනේ දුක් නිමා කරමින් ලබන පරම ශාන්ත සෝය අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ හා ඒ වගේ මේ ප්‍රධාන අනුග්‍රහය ධර්ම දාණය සිද්ධ කරන්නේ හිරු මාදජාලයේ සභාපතිතුමා ආසියානු මාදජාලයේ කියලා කියන්නේ. ඒ සභාපතිතුමා රේනෝද සිල්වා මැතිතුමා ඇතුළු පවුලේ සිල් දෙනාටම මා විශේෂයෙන්ම ආශිර්වාද කරන පුණ්‍ය ආනමෝදනා කරනවා. එම මහත්මියට දරුවන්ට සෑම දිනාටමත් හිරු කාර්ය මණ්ඩලයේ සෑම සිල් දිනාටමත් මේ වෙසක් මාසේ ඉතින් හිරු ආයතනයෙන් FM එකෙන් රූපවාහිනියෙන් කොච්චර නම් පින්කම් කරනවද, ඒ හැම එකක්ම එතුමා බොහොම සද්භාවයෙන් මේ සම්බුද්ධ ශාසනය වෙනින් කරන මහා පින්කම්. ඉතින් තවදුරටත් ඉදිරියේදී මේ පින්කම් කෙරෙනවා. ඉතින් මේ කරපු ධර්ම දානමේ කුසලයත් එතුමා ඇතුළු පවුලේ සෑමට අත් වේවා. නිදුක් නිරෝගී භාවයේ සෝපත් භාවයේ දිගාසිරි සම්පත් ලැබේවා. තවදුරටත් ශාසනය වෙනුවෙන් කටයුතු කරන එතුමාට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මම විශේෂයෙන්ම හිරු මාධ්‍යාලයේ සභාපතිතුමාට ඇතුළු පවුලේ හැමට ආශිර්වාද කරන අතර හිරු කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් අද ධර්ම ශ්‍රවණය කළා වූ සෑම සිළු දෙනාටමත් රටවාසී ලෝකවාසී සැමටත් තුරුණුවන්ගේ ආශිර්වාද බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පත් ලැබේවා. හැම දිනාගේම මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා, පරලෝ ජීවිත සැපවත් වේවා, අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ලෝකයේ සම්බුද්ධ ශාසනයේ රට ජාතිය ආරක්ෂා කරන සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් කරගනිත්වා. දෙවියන්ගේ පිහිට ආරක්ෂා ආශිර්වාදයේ රැකවරණ බල ලැබේවා. දෙවියෝ පතන්නා බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමින් තම තමන් නමින් මිය පරලෝ ගියා වූ සියලුම ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ ඇත්තන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා. ඉක්මන් භවයේදී නිවන් දකින්න මේ කුසල් උපකාර වේවා, හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාවකංති. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැම දිනාට මුතුන් ධර්මාබෝධයම ලැබේවා.
අද හිරු සඳහම් උදෑසන ධර්මදේශකයන්න් වහන්සේ හම්වැල්ල දිද්දිනිය ඓතිහාසික කොළංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ